ස්කයිල්ගේ තවත් පොඩ්කාස්ට් එකක් එක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩක් අලුත් මාතෘකාවක් ගැන. මේ මාතෘකාව ගැන කතා කරන්න අපිට අද හේතු වුණේ මේ ළඟ දවසක මේ ඔක්තෝබර් මාසෙ 28 වෙනිදා NASA ආයතනයෙන් කරපු එක්තරා රොකට් අත්දැකීමක් නිසා. අද අපි කතා කරලා බලමු මේ රොකට් තාක්ෂණය ගැන වැදගත් කරුණු කීපයක් සහ ෂටල් එකක් කියන්නේ මොකද්ද, ෂටලයක් කොහොමද ගුවන්ගත වෙන්නේ, කොහොමද ඒකේ ස්ටේජස්, ඒ වගේ වැදගත් කාරණා ගොඩක් ගැන අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හස්ත කන්නාරත්න, මම ස්කයිල් කේ නියෝජනය කරනවා.
මම ප්‍රසන්ද දේශප්‍රිය, සුබෝධි තාරකා විද්‍යා සංගමේ.
මම බුද්ධික ප්‍රසාද්, කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත හා තාරකා විද්‍යා සංගමේ නියෝජනය කරනවා.
දැන් ගොඩක් කට්ටිය බලනවා ඇති මොකද්ද මේ රොකට් එකයි ස්පේස් ෂටල් එකයි තියෙන වෙනස කියලා. මම දැන් මුලින්ම කිව්වා දැන් NASA ආයතනයෙන් එක්තරා පරීක්ෂණයක් කරා මේ 28 වෙනිදා කියලා. ඒ කට්ටිය මේ 28 වෙනිදා කරපු පරීක්ෂණය ඇත්තටම අපි කියනවා මේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් කට්ටිය කරේ මේ රොකට් එකක. දැන් අපි බලමු මොකද්ද මේ රොකට් එකයි, තව ඔයාලා අහලා ඇති මේ NASA එකේ තව එකක් තියෙන මේ ස්පේස් ෂටල් එක ගැන. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස, කොහොමද මේ ස්පේස් ෂටල් කියන කන්සෙප්ට් එක මේ ලෝකෙට ආවේ? දේශප්‍රිය, මේ අපි කතා කරොත් එහෙම කොහොමද මේකේ ඉතිහාසය ගැන, ස්පේස් ෂටල් එකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු.
ඔව්, මුලින්ම ස්පේස් ෂටල්ස් ගැන කතා කරද්දී අපි මතක් කරන්න ඕන මිනිස්සුන්ට දැන් අභ්‍යවකාශයේ එක එක දේවල් ලැබුවට මේගොල්ලන්ට ඕන වුණා පෘථිවියේ තියෙන දේවල් අභ්‍යවකාශයට යවන්න. විශේෂයෙන්ම පෘථිවියේ තියෙන එක එක භාණ්ඩ, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වගේ දේවල් හදද්දී ඒ ප්‍රවාහන කටයුතු සඳහා සහ ඒ සඳහා මිනිසුන් විශාල ප්‍රමාණයක් එකවර ගෙනියන්න වෙනවා. ඒ කියන්නේ මිනිසුන් කණ්ඩායමක් කීප දෙනෙක් විතර ගෙනියන්න වෙනවා. මේ සඳහා තමයි ස්පේස් ෂටල් කියන කන්සෙප්ට් එක බිහි වුණේ. මේක මුලින්ම භාවිතයට ආව 1980 ගණන් වල මුල් භාගයේදී මුලින්ම ෂටලයක් යැව්වේ ඇමරිකාවෙන්. ඇමරිකා නාසාගෙන් තමයි මේක කරන්නේ. ඇත්තටම කියනවා මේක නාසාගෙන් දෙන ස්පේස් ට්‍රාන්ස්පෝටේෂන් සිස්ටම් කියලා ස්පේස් ෂටල් එකට අයිති වෙන මේ ප්‍රෝග්‍රෑම් එකට. මේ දක්වා මෙලොත් එහෙම අපිට ෂටල්ස් වර්ග 6ක් හඳුනගන්න පුළුවන් භාවිතයට ගන්න ඒවා. නමුත් මේ ප්‍රධාන වශයෙන් 5ක් තමයි වැඩිපුර යූස් කරලා තියෙන්නේ. මුලින්ම ඒගොල්ලෝ ටෙස්ට් කළා එකක්, ඒක තමයි එන්ටර්ප්‍රයිස් කියලා නම් කරලා තියෙන්නේ. ඊට අමතරව 5ක් ප්‍රධාන වශයෙන් භාවිත කරලා තියෙනවා. හුඟක් වෙලාට ඔයගොල්ලෝ අහලා ඇති කොලොම්බියා, චැලෙන්ජර්, ඩිස්කවරි, ඇට්ලැන්ටිස්, එන්ඩෙවර් කියන පහ තමයි මේ දක්වා භාවිත කරලා තියෙන ප්‍රධාන වශයෙන්ම. ඒ වෙනුත් අපිට මතකයි මේ චැලෙන්ජර් එකේ විනාශයක් සිදු වුණා. ඒ වගේම කොලොම්බියා එක 2003 විනාශ වුණා. ඒ වගේ මේ මතකයන් ඔයගොල්ලන්ට තිබ කියලා මම හිතනවා. අපි තවදුරටත් කතා කරලා බලමු කොහොමද මේ ස්පේස් ෂටල්ස් ගැන තව වැඩි විස්තර.
ඔව්, මේ ස්පේස් ෂටල් එක කිව්වම මට මුලින් මතක් වෙන්නේ අර ගොඩක් අයට මතක ඇති මේ ටීවී වල එහෙම පෙන්නනවා ස්පේස් ෂටල් එකක් යන වෙලාවේ අර කෙනඩි ස්පේස් සෙන්ටර් එකෙන් එහෙම යද්දි ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නවා මේ මේක ලොකු ඉවෙන්ට් එකක් වගේ, කවුන්ඩවුන් එකක් තියෙනවා එහෙම කියලා ලොකු ඉවෙන්ට් එකක් විදිහට NASA එක මේක ඕගනයිස් කරනවා. මේ දැන් ඇයි මේ කොහොමද, කියන්නේ නෝමල් ස්පේස් කියන්නේ නෝමල් රොකට් එකක් යනවට වඩා මේ මොකද්ද විශේෂයේ මේ ස්පේස් ෂටල් එකක් ඇද්දි කොහොමද මේ ස්පේස් ෂටල් එකේ මොනවද තියෙන විශේෂ අපි කියන ඉක්විප්මන්ට් මොනවද, ටෙක්නොලොජි එක මොකද්ද, මේ බුද්ධික මේ ස්පේස් ෂටල් එකේ තියෙන විශේෂත්වය මොකද්ද රොකට් එකක් එක්ක බලද්දි?
ඔව්, ස්පේස් ෂටල් එකේ තියෙන විශේෂත්වය තමයි අපි ගත්තොත් මේක අපි භාණ්ඩ ගෙනියන්න ඕනා වෙන්නේ වායුගෝලෙන් එළියට, පෘථිවි වායුගෝලෙන් එළියට. මේට කලින් පාවිච්චි කරා සැටර්න් 5 වගේ රොකට්ස් උත් මේ කාර්යය සඳහා. අපි දන්නවා ෂටල් එකක් පාවිච්චි කරන්නේ මේ රොකට් එකක් පාවිච්චි කරලා වඩා ඵලදාය විදිහට මෙදී කරගන්න. ඒක කරන්නේ කොහොමද? රොකට් එකක් උඩ යවුවාට පස්සේ අපිට ඒකේ නැවත පාවිච්චි කරන්න පුළුවන් කොටස් ඉතාම අල්පයි තියෙන්නේ. ඇත්තටම නැවත පාවිච්චි කරන්න පුළුවන් කොටස් නැති තරම්. නමුත් ෂටල් එකක් ගුවන් ගත කරාම ෂටල් එකකින් අපි යම් කිසි දෙයක් බාණ්ඩ හෝ මිනිසුන් හෝ මාරු කරනකොට ඒකෙන් අපිට සෑහෙන ප්‍රමාණයක් ඒකට යොදවන දේවල් වලින් නැවත පාවිච්චි කරන්න පුළුවන් දේවල් ප්‍රමාණයක් තියෙනවා. මම පටන් ගන්නම් ෂටල් එකක් සමන්විත වෙන්නේ කුමන කොටස් වලින්ද කියලා. ඇත්තටම ෂටල් එකක් ගත්තොත් ඒ ෂටල් එක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන තමයි අපි දගෙනවා ඕබිටර් කියන කොටස. ඕබිටර් එක අපි සාමාන්‍යයෙන් දගෙන ගුවන් යානයකට සමානයි. ගුවන් යානයකට තරමක් වෙනස්. ගුවන් යානයකට සමානයි. ඒ ගුවන් යානයේ යට කොටසට සම්බන්ධ කරලා තිනවා මේ තැඹිලි පාට හොරු සිලින්ඩරයක් වගේ දෙයක්. උල් හැඩයක් සහිතයි. ඒකට අපි කියනවා බාහිර ඉන්ධන ටැංකිය, එහෙම නැත්නම් එක්ස්ටර්නල් ෆියුල් ටැංක් කියලා. ඊට පස්සේ මේ එක්ස්ටර්නල් ෆියුල් ටැංක් එක දෙපැත්තෙන් සකස් කරලා තිබෙනවා, එහෙම නැත්නම් සවි කරලා තියෙනවා ඝන ඉන්ධන රොකට් බූස්ටර්ස්. එහෙම නැත්නම් මේවට සොලිඩ් රොකට් බූස්ටර්ස් කියලාත් කියනවා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි රූපරාමෝල වගේම රූපවාහිනිය වගේ දැකලා තියෙනවා, ප්‍රධාන වශයෙන් රොකට් බූස්ටර්ස් වලින් තමයි, සහ ෂටල් එකේ තියෙන මේ ප්‍රධාන එන්ජින් වලින් තමයි ෂටලේ උඩට රැගෙන යන්නේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් කොහොමද ෂටල් එක උඩට ගෙනියන්න පාවිච්චින මේ කොටස් කියලා, ෂටල් උඩට ගෙනියන්න පාවිච්චි කරන පාර්ට්ස් තමයි අතරම රොකට් බූස්ටර්ස් සහ ඒ වගේම ෆියුල් ටැංක් එක. මේ ෆියුල් ටැංක් එකේ තියෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන්, ද්‍රව ඔක්සිජන් හා ද්‍රව හයිඩ්‍රජන්. ඒවා පාවිච්චි කරලා තමයි ෂටල් එකේ තියෙන ප්‍රධාන එන්ජින් පණ ගන්නවන්නේ. ඒ ෂටල් එකේ තියෙන ප්‍රධාන එන්ජින් වලින් උඩට ගෙන යාමට, ෂටල් උඩට ගෙන යාමට සඳහා අපිට පාවිච්චි කරනවා 121ක තෙරපුමක්. ඉතුරු 171ක තෙරපුම ලබා දෙන්නේ මේ ඝන ඉන්ධන රොකට් බූස්ටර්ස් වලින්. එහෙම නැත්නම් සොලිඩ් රොකට් බූස්ටර්ස් වලින් මේ කොටස් තුන තමයි ෂටල් එක ප්‍රධාන වශයෙන් කොටස් තුන වෙන්නේ. ඊට පස්සේ අපි ඔබිට් එකට මේක ගෙනියන්න කලින් අපි මේ සොලිඩ් රොකට් බූස්ටර්ස් වලින් තමයි අවශ්‍ය කරන වැඩිම තරපුමක් ලබා දෙන්නේ. ඇත්තටම මේ සොලිඩ් රොකට් බූස්ටර්ස් වල දෙන විශේෂත්වය තමයි මේක පාවිච්චි කරන්නේ ඝන ඉන්ධන. ඝන ඉන්ධන පාවිච්චි කළා, ඝන ඉන්ධන වල ඇත්තටම ලොකු දත්ත අඩංගු වෙනවා. නමුත් මම සරලව කියන්නම් ඝන ඉන්ධන වලට පාවිච්චි කරන මොනවද කියලා. ඇටමයිස්ඩ් ඇලුමිනියම්, එහෙම නැත්නම් ඇලුමිනියම් කුඩු, ඒ වගේම තමයි ඔක්සිඩයිසර් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඇමෝනියම් පර්ක්ලෝරේට් කියන මේ දෙක පාවිච්චි කළා තමයි ප්‍රධාන වශයෙන්ම මේ ෂටලේ උඩට ගෙන යාම සඳහා සොලිඩ් රොකට් බූස්ටර්ස් වල පාවිච්චි ඉන්ධන දෙක වෙන්නේ. ඊට පස්සේ මම ඊට කලින් මම පැහැදිලි කරා මේ ඉන්ධන ටැංකිය, එහෙම නැත්නම් එක්ස්ටර්නල් ෆියුල් ටැංක එකේ තියෙන්නේ ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන්. ඒ දෙක පාවිච්චි කළා තමයි ෂටල් එකේ මේන් එන්ජින්ස් පණ ගන්නවන්නේ. තවත් අපි වැඩි අවධානයට යොමු නොකරන කොටසක් තියෙනවා. ඔයගොල්ලන්ට ෂටල් එක රූපරාමක දැක්කොත් මේ ප්‍රධාන එන්ජින් තුනට දෙපැත්තෙන් පිටලා තිබෙනවා OMS කියන කොටස, ඕබිටල් මැනුවරින් සිස්ටම්. ඕබිටල් මැනුවරින් සිස්ටම් කියලා කියන්නේ ෂටල් එක වායු ගෝලෙන් එළියට ගියාම ෂටල් එක අපිට කක්ෂයක ස්ථානගත කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් එන්ජින්ස් දෙකක්. ඇත්තටම අපි දැන් මෙතනදී ඉන්ධන වර්ග දෙකක් ගැන කතා කරා, ඒ වගේම ද්‍රව ඉන්ධන සහ ඝන ඉන්ධන ගැන. ඇත්තටම හයිපගොලික ඉන්ධන කියන මේ තවත් ඉන්ධන විශේෂයක් තමයි මේ ඕබිටල් මැනුවරින් සිස්ටම් කියන එන්ජින්ස් වල පාවිච්චි වෙන්නේ. ඇත්තටම මේ සඳහා මොනොමෙතල් හයිඩ්‍රසීන් කියන ඉන්ධනය තමයි පාවිච්චි වෙන්නේ. ඒක ටිකක් ටෙක්නිකල් පැත්තට බාර ඉන්ධනයක්. ඒ කියන්නේ සාමාන්‍ය ඉන්ධන වගේ නෙමෙයි. ඒ ඉන්ධනවල ඔක්සිඩයිසර් එක සහ ඉන්ධනය ෆියුල් එක ස්පාර්ක් එකක් නැතුව තමයි දහනය කරන්නේ. ඒ වගේ ක්‍රමයකින් තමයි ඒක දහනය වෙන්නේ.
අපි මේ දැකලා තියෙනවා මේ ගොඩක්ම මේ ස්පේස් ෂටල් එකක් ලොන්ච් කරන්න ඉස්සෙල්ලා මේ කට්ටිය මේ කවුන්ඩවුන් එකකුයි කවුන්ට් අප් එකකුයි කියලා දෙයක් කරනවා. අර NASA එකේ ඔයාලා සමහරක් වෙලාවට මේ ටීවී එකේ එහෙම දැකලා ඇති, අර ලොකු මේ ඔල්ලොසුවක් තියලා ඒකේ මේ නෝමල් කවුන්ඩවුන් එක යනවා. ඊට පස්සේ මේ කවුන්ට් අප් කියන දේකුත් සිද්ධ වෙනවා. මේ දේශප්‍රිය මේ මොකද්ද මේ කවුන්ඩවුන් එකයි කවුන්ට් අප් එකයි කියන්නේ?
ඔව්, ඇත්තට මේ හසිත මේකේ තාම රසවත් සිද්ධියක්. මොකද හුඟක් අවස්ථාවල මේ සිදු වෙනවා. ඒ කියන්නේ හුඟක් මුල්ම දවස්වල ඉඳලා මේ කෙරීගෙන යන දේ තමයි වෙනසක් නොවීම සිදු වෙන තමයි මේ අපි සඳහන් කරන්නේ. දැන් මේකදී මේ මුලින්ම වෙන්නේ කවුන්ඩවුන් එක. ඒ කියන්නේ මේ ගුවන් ගත කරන්න යම්කිසි වෙලාවක නියමිත කාලයක ඉඳලා මේගොල්ලෝ මේ කවුන්ඩවුන් එකක් කරනවා. ඒකෙදී මුලින්ම අපි පටන් ගන්නවා නම් ගුවන් ගත කිරීමට තප්පර 31කට විතර කලින් තමයි අපි ඒ ගැන මුලින්ම සඳහන් කරන්නේ. ඒතෙදි මේගොල්ලෝ කරන්නේ මේ ඔක්කොම කම්පියුටර්ස් වලට මුලින්ම බාර දෙන්නේ තප්පර 31කට කලින්. ඒ කියන්නේ මේ ලොන්ච් එකට තප්පර 31කට කලින් තමයි කම්පියුටර්ස් වලට සම්පූර්ණ කන්ට්‍රෝල් එක ලබා දෙන්නේ. ඊට පස්සේ ලොන්ච් වෙන තප්පර 6.6කට විතර කලින් තමයි මේන් එන්ජින්ස් ටික පටන් ගන්න. මේන් එන්ජින්ස් තුනක් තියෙනවා. ඒකව පණ ගන්නවෙන්නේ ඒ කියන්නේ ලෝන්ච් එකට තප්පර 6කට විතර කලින්. ඊට පස්සේ මේ ලෝන්ච් එකට තප්පර T-3 කියලා කියන්නේ ඒකට තප්පර 3කට කලින් ෂටල් එකේ මේන් එන්ජින් ඔක්කොම ලෑස්ති වෙලා තියෙනවා. මේ පණ ගන්නවිලා ක්‍රියාත්මක වෙන්න හොඳ තත්ත්වයකට පවතිනවා. ඊට පස්සේ T-0 කියලා කියනවා. ඒ කියන්නේ ගාන්ට ලෝන්ච් කරන වෙලාවේදී SRBs කලින් කියවගේ කියන්නේ සොලිඩ් රොකට් බූස්ටර්ස් පණ ගන්න වෙලාව ෂටල් එක ලිෆ්ට් ඔෆ් කරනවා පෑඩ් එකේ. ඔව්, හුඟක්ලාට දැකලා ඇති මේ පෑඩ් එක හුඟක් විශාල එකක්. මේක මොබයිල් පෑඩ් එකක්. මේකේ උඩට යනකොට හුඟල් අලංකාරව දකින්න පුළුවන් දර්ශනයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ වටේට දුම් දාලා ඉතාමත් අලංකාරව ඒක යන හුඟක් බලන්න පුළුවන්. ඊට පස්සේ T+ කියලා තමයි, ඒ කියන්නේ කවුන්ට් අප් එක යනවා. ඒකද බලන්න මුලින්ම අපි ප්‍රධාන වශයෙන් කියන්න ඕන දෙයක් තමයි මේකෙදි ටිකක් වෙලා ගියපු ගමන් මේගොල්ලෝ තප්පර 20ක් විතර ගිය පස්සේ හැම ෂට්ල් එකක්ම හැරෙනවා. ඒ කියන්නේ අංශ 180 කින් කැරකෙනවා. ඒ කියන්නේ තිබ්බ වගේ භාගයක් ආපහු කැරකෙනවා. මේ දිශානතිය හදා ගන්නවා. ඊට පස්සේ විනාඩිකට පස්සේ ගුවන් ගත වෙලා ඒ උඩු ගුවන්ට ගිහලා විනාඩිකට පස්සේ ෂටල් එන්ජින් එකේ උපරිම බලය යොදර තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ T+2 minutes කියලා කියනවා. ඊට පස්සේ තමයි මේ SRBs වෙන් වෙන්නේ. SRBs කියන්නේ මේ solid rocket boosters වෙන් වෙලා මුහුදේට කඩන් වැටෙනවා. මේවා නැවතත් reuse කරන්න ගන්නවා. ඒ කියන්නේ මේ SRBs ඊළඟ පාර ෂටල් එක යවන්න කලින් නැවත මේ refill කරලා සූදානම් කරනවා. ඒ සඳහා නැව් වෙනම ලෑස්ති කරලා තියෙන මුහුදේ සාමාන්‍ය මේක කඩන් වැන්නේ මේ ෆ්ලොරිඩා වෙරළට ආසන්නේ මුහුදේ තමයි. ඊට පස්සේ මේ සඳහන් කරන්න ඕන දෙයක් තමයි විනාඩි 7ක් විතර පස්සේ හරියටම විනාඩි 7.7කට පස්සේ උපරිම වේගයක් ලබා ගන්න උපරිම ත්වරණයකුත් එක්ක මේ ෂටල් එක. ඊට පස්සේ මේන් එන්ජින්ස් ටික නවතිනවා. ඊට පස්සේ ඔක්කොම පරගැනෙන. ඒ කියන්නේ අපි කලින් කිව්වා වගේ අර එක්ස්ටර්නල් ටෑන්ක් එක ඉවත් වෙනවා. ඒකෙදි කරන්නේ එක්ස්ටර්නල් ටෑන්ක් එක කෙලින්ම දහනය වෙනවා. ඒ කියන්නේ එක්ස්ටර්නල් ටෑන්ක් එක ඇට්මොස්ෆියර් එකෙදිම පිපිරෙනවා. ඒ කියන්නේ ඒ දහනය වෙනවා ඒක අතරේ ගොම. ඊට පස්සේ මේ ඔක්කොම සිදු වෙන්නේ හුඟක් කම්පියුටරයිස් කරලා ඔක්කොම යාන්ත්‍රිකව. ඇත්තනම කියනවා මේකෙදි හසිත හුඟක් ගණනය කිරීම කරන්න සිදු වෙනවා. මේ කැල්කියුලේෂන්ස් පොඩ්ඩක් හරි වැරදුනොත් එහෙම හුඟක් විනාශ වෙන්න පුළුවන්.
ඔව් මට දැන් තව ටිකක් එකතු කරන්න පුළුවන් මේ ෂටල්ස් විනාශ වෙච්ච එක ගැන. ඇත්තටම අපි දන්නවා මුලින්ම විනාශ වෙච්ච ෂටලය තමයි චැලෙන්ජර් කියන ෂටලය. චැලෙන්ජර් කියන ෂටලය විනාශ වීමට ප්‍රධානම හේතු උනේ රොකට් බූස්ටර්ස් හා සම්බන්ධ සිදුවීමක්. ඇත්තටම මේ රොකට් බූස්ටර්ස් අතර බූස්ටර්ස් ගත්තාම බූස්ටර්ස් හැදිලා තියෙන්නේ කොටස් කොටස් වශයෙන්. මේ කොටස් කොටස් එකතු වෙන ස්ථානවල රබර් වලින් හදපු ඕෂේප් රින්ග්ස් තියෙනවා. මේ රින්ග්ස් රබර් වලින් හදලා තියෙන නිසා මේවා රබර් මේවා නියම උෂ්ණත්වයේ තියුණු නැත්නම් හොඳට ප්‍රසාරණ වෙලා මේ සීල් අතර ගැප් එක වහන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේ මේ රබර් රින්ග්ස් වල ඒ වායු ගෝලයේ අපට උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රබර් රින්ග්ස් වලින් අපි කෙරෙන වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. ඇත්තටම මේ 1986 දී තමයි ජනවාරි වල තමයි මේ ෂටල් මේ චැලෙන්ජර් කියන ෂටල් එක ලොන්ච් කරන්න නියමිත වෙලා තිබුණේ. එතකොට ඒ අවත පරිසරයේ උෂ්ණත්වය තිබුණේ සෙලසන්ස් එක බිඳුවට වඩා අඩුවෙන්. එතකොට මේ සීතල නිසා මේ රබර් රින්ග්ස් ඇත්තම සංකෝචන වෙලා වගේ තමයි තිබුණේ. ඒ නිසා හරියට සීල් වෙලා තිබුණේ නැහැ මේ අතර හිඩස්. ඉතින් ෂටල් එක ගුවන් ගත කරද්දී SRB සරහා එන උණුසුම් වායු ධාරා එහෙම නැත්නම් මේ හොට් ගෑසස් ඇත්තම මේ ඇවිල්ලා ෂටල් එකේ තියෙන එක්ස්ටර්නල් ෆියුල් ටැංක් එක තියෙන පොලියසු සන්ට්‍රේට් කියන ෆෝම් එක සිදුරු කරලා මේ සිදුරු කරන නිසා ඇත්තරම මේ ඇතුළට ගිහිපු හොට් ගෑසස් ඇතුළේ තියෙන ද්‍රව හයිඩ්‍රජන් සහ ඔක්සිජන් දහනය කිරීමට පටන් අරන් ඇත්තරම මේ ෂටල් විනාශ වුණා. ඒක තමයි චැලෙන්ජර් ෂටල් විනාශ වීමට ප්‍රධාන හේතුව. ඊට පස්සේ තව පොඩි දෙයක් මම එකතු කරන්නම් කොලොම්බියා ෂටල් විනාශ වෙච්ච ආකාරය ගැන. ඇත්තරම කොලොම්බියා ෂටල් විනාශ වීමේදී සිද්ධ වුණේ කොලොම්බියා ෂටල් ගුවන්ගත කරනකොට අපි මා මුලින් සඳහන් කර මේ එක්ස්ටර්නල් ෆියුල් ටැංක් එක ආවරණය කරලා තියෙන පොලියසුසන් කියන ෆෝම් එක කොටසක් කැඩලා ගිහිල්ලා ෂටල් එකේ වම් පැත්තේ වින් එකක වැදිලා ඒ වින් එකේ තියෙන තාප පරිවාහක ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් කැඩලා ගියා. ඊට පස්සේ ඒක ගුවන්ගත කිරීමේදී ඒක ප්‍රශ්නයක් වුණ නැහැ. නමුත් ඒක නැවත එහෙම තමයි රීඑන්ට්‍රි කියලා අපි කියනවා. ඒ කියන්නේ නැවත වායුගොල්ලට පිවිසීමේදී අධික උෂ්ණත්වයක්කට පත් වෙන ෂටල් යට කොටස. එනිසා අන්නේ ෂටල් යට කොටස අධික උෂ්ණත්වයකට පත් වීම හේතු කරගෙන ඉතා විශාල තාපයක් ඒ හරහා ජනිත වෙලා ෂටල් විනාශ වෙලා ගියා. මොකද තාප පරිවර්තනය කරන්න තිබු කොටස කුඩා කොටස ගැලවි ගිහින් තිබුණ නිසා.
දැන් මේ තාප මේ පරිවාරක ද්‍රව්‍ය ගැන කතා කරද්දී ඒක ඒවා ඇත්තටම ෂටල් එකට දාන්නේ මේ ඇත්තටම රීඑන්ට්‍රි එකේදී මේ ඇති වෙන තාපේ උරා ගන්නනේ. එහෙමද?
ඔව්. ප්‍රධාන වශයෙන්ම ඇත්තටම ෂටල් යට කොටස පමණක් නෙවෙයි ෂටල් සියලුම කොටස් තාපයට ඔරොත්තු දෙන විදිහට තමයි හරි ගසලා තියෙන්නේ. විශේෂයෙන්ම ෂටල් යට කොටස තමයි වායු අණු සමග ගැටෙන්නේ. ඒ නිසා ඒ සඳහා වැඩි තව පරිවර්ණයක් කරලා තිනවා වැඩි විශේෂ හැසලකිලක් දක්වලා තිනවා ෂටල් යටපැත්තට. උඩ කොටස් වලටත් ඒ වගේම ඒකේ සුදු පාට තාප පරිවර්තන කොටසක් තියදලා තින්නේ. අපි දකිනවා ෂටල් යටපැත්ත කළු පාටයි. ඒ කළු පාට පැත්ත වැඩි තාප පරිවර්තන ගතියක් සහිත ද්‍රව්‍යකින් හරි ගැසලා තියෙනවා.
හොඳයි. අපි ඉතක් ගාලා කතා කරොත් එහෙම මේ ෂටල් එකේ අනාගතය ගැන. දැන් මෙතන කතා වුණා 1980 ගණන් වලින් ඉඳන් තමයි මේ ෂටල් එක පාවිච්චි කරන්නේ කියලා. දැන් මේක 80 ගණන් වල කියන්නේ දැන් ගොඩක් කාලයක්. නාසායතනෙන් නැත්ද මේ අලුත් නිර්මාණයක්. දැන් මේ ෂටල් එක මෙහෙම දිගටම පාවිච්චි කරද්දී මේකේ අපි කියන ටෙක්නිකල් එරර්ස් වැඩි වෙනවා. මේ තව මේ ෂටල් එකේ ගොඩක් කොටස් කෙවිලා යන්න පුළුවන්. ආයි මේ පරණ මොඩල් එකම ආයි ඒ කට්ටිය හදනවාද, එහෙම නැත්නම් අලුත් මේ විදියට අලුත් ටෙක්නොලොජි පාවිච්චි කරලා අලුත් ෂටල් එකක් අලුත් ඩිසයින් එකක් මේ කට්ටිය ඉදිරිපත් කරලා තියෙනවද? මේ දේශප්‍රිය මේ තියෙනවද මෙහෙම අලුත් ෂටල් එකක් ගැන මොකක්වත් නිවුස් එකක් මෙහෙම අලුතෙන් එන්න තියෙන එකක් ගැන?
ඔව් ෂටල්ස් ම නෙමෙයි හැබැයි ඇත්තටම කිව්වොත් මේ වෙනම කන්සෙප්ස් ගොඩක් තියෙනවා මේ සම්බන්ධයෙන් අලුතෙන් එන්න පුළුවන් ඒවා. ඒව එකක් තමයි ස්පේස් එලිවේට කියන කන්සෙප්ට් එක. මේකෙදි සිද්ධ වෙන්නේ එලිවේට එකක් තියෙනවා. ඒ කියන්නේ අහකට කියනවා ආකාශ සෝපානය කියලා. මේකෙදි කරන්නේ පෘථිවියේ යම් කිසි ෆික්ස්ඩ් තැනක තියලා මොන හරි දෙයක් උඩට යවන්න ක්‍රමයක් තමයි මේගොල්ලෝ ප්‍රපෝස් කරන්නේ. මේකෙදි උඩට යවද්දී මේ ෂට්ල් එකක් භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට මේක යූස් කරන්නේ වෙනම ස්ට්‍රිංග්ස් වලින් හදපු නිකන් කේබල්ස් වගේ යම් කිසි ආකාරයක මේ තන්තුමය දේවල් තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ අර ලිෆ්ට් එකක් උඩට යනවා වගේ අපිට තියෙන්නේ මේ මොනවාරි දෙයක් දාලයක උඩට යවන. උඩට යනකොට මේකෙ සිද්ධ වෙන්නේ ගොඩක් දුරට යනවා. අභ්‍යවකාශයෙන් එළියට ගිහිල්ලා මේ අපිට ඕන කරන අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට කනෙක්ට් කරලා තියන්නේ මේක. මේ වගේ කන්සෙප්ට් එකක් තමයි තියෙන්නේ. නමුත් මේක මේ තාම ප්‍රායෝගිකව අත්දැක බලමින් තමයි පවතින්නේ. මේකදී විශේෂයෙන්ම අපිට ඇවිල්ලා තියෙන ගොඩක් දුර්වලතා, ඒ කියන්නේ තාම විද්‍යාවේ දුරු නැහැ තරමට කියලා. ඒ කියන්නේ මොකක් හරි බලන මේ සඳහා මේ නැනෝ ෆයිබර්ස් වගේ දේවල් සඳහා භාවිත කරන්න. මොකද ශක්තිමත් බව අඩුයි, බර අඩු, ශක්තිමත් බවෙන් වැඩි බර අඩු දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේ වෙනම නැත්නම් වෙනම පොලිමර්ස් අපිට හොයාගන්න පුළුවන්. නමුත් තාක්ෂණය තාම පරීක්ෂණාත්මක පැත්තක තමයි පවතින්නේ. මෙහිදී කියන්න ඕන මේක ප්‍රපෝස් කළේ ශ්‍රී ලංකාවේ හිටපු කීර්තිමත් විද්‍යා ලේඛකයෙක් වන ආර්තර් සී ක්ලාක් මහතයා. ඒ ගැන සඳහන් කරන්නත් ඕන අපි.
ඔව්, ඇත්තටම ඉක්මනින් ගිහිල්ලා අඩු වියදමින් මේ යන ක්‍රමයක් හොයනවා කිව්වහම මට මතක් වුණේ කාලයක් කට්ටියගේ අදහසක් තිබ්බා මේ දැන් දැනට තියෙන ෂට්ල් එකේ යූස් කරනවා මේ රොකට් බූස්ටර්ස්. දැන් මේක ඇත්තටම මේ ගොඩක් වියදම් අධික කාර්යයක්. මොකද මේ රොකට් බූස්ටර්ස් යූස් කරලා මේ මෙහෙම මේ ෂට්ල් එක උඩ යවනවා කියන එක. මොකක් හරි ක්‍රමයක් හොයාගන්න පුළුවන් නම් ෂට්ල් එකට රොකට් බූස්ටර්ස් මේ පාවිච්චි කරන්නේ නැතුව සාමාන්‍ය ප්ලේන් එකක් යන විදිහටම මේ අභ්‍යවකාශයට ගිහිල්ලා ආයි පෘථිවියට එන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් නම් අන්නේ ඒක තමයි NASA ආයතනයේ මේ මේ පිළිබඳ පරීක්ෂණ කරන අනිත් ආයතනවලයි මම හිතන්නේ ඉදිරි බලාපොරොත්තු වෙන්නේ. අපි තවත් දවසක තව පොඩ්කාස්ට් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව මේ රොකට් සම්බන්ධයි මේ රොකට් කියන පැත්ත ගැන තවත් හොඳ කරුණු ගොඩක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම රැඳලා සිටින්න ස්කයි එකේ පොඩ්කාස්ට් එකත් එක්ක.